See Sri Lanka. Eki yadeshayak udesa pahan dora. Navasilanta spur sangvidhanen. Radio Sri Lanka, presented by Spur New Zealand. සෑම සිකුරාදා දිනකම රාත්‍රී 7:25ට Planet FM 104.6 ගුවන් තරංගමාලා ඔස්සේ සහ www.planetaudio.org.nz වෙබ් අඩවිය ඔස්සේ නව සීලන්ත ස්පර් සංවිධානය සජීවීව තිළින කරන සී සරි ලංකා ගුවන් විදුලි වැඩසටහනට සවන් දීමට සූදානම් වී සිටින ඔබ සියලු දෙනාම අපි ඉතා ආදරයෙන් පිළිගන්නවා.
අහිබෝවන්, අද නොවැම්බර් මාසේ 22 සිකුරාදා. ඔබ සියලු දෙනාටම සුබ සන්ධ්‍යාවක් ප්‍රාර්ථනා කරමින් අදත් අපි ඔබේ නිවහනට ගොඩ වෙන්නේ සී සරි ලංකා අලුත්ම කලඹක් අරගෙන හද පිරුණු සෙනෙහසින් සොම්නසින්. නව සීලන්තෙත් ශ්‍රී ලංකාවෙත් පසුගිය සතියේ ආරංචි බොහොමයි. සාමාන්‍යයෙන් ලංකාව වගේ නෙවෙයිනේ, මෙහෙ දේශපාලන හැලහැප්පීම් බොහොම අඩුයි. ඒත් මේ දවස්වල මේ රටේ ආණ්ඩුවේ හවුල්කාර පක්ෂය පිළිබඳව නොයෙකුත් ප්‍රශ්න කලෙලියට පැමිණෙමින් තියෙනවා. පහුගිය දවස්වල ලංකාවේ දේශපාලනඥයින් ජනාධිපතිවරණ සඳහා වියදම් කර මුදල් කන්දරාව ගැන කතා කළා වගේම මේ දවස්වල නව සීලන්තේ යම් දේශපාලන පක්ෂයකට ලැබුණු ආධාර, එහෙම නැත්නම් ඩොනේෂන් පිළිබඳව විශාල කතිකාවතක් ගොඩනැගිලා තියෙනවා. දේශපාලන ආධාර අනිකුත් අයට නොපෙනෙනසේ ගිනුමක් තුල සැඟ වූ තව රහසිගත ගිනුමක් ලෙස පවත්වාගෙන ගිය බවයි ආරංචි. අගමැතිතුමිය කියන්නේ මැතිවරණ සඳහා ලැබුණු ආධාර නම් ඒ ගැන සුදුසු ක්‍රියාමාර්ග ගත යුතු වන්නේ මැතිවරණ කොමිසම බවයි. බලාගෙන ඉමු මොකද වෙන්නේ කියලා. ඔක්ලන්ඩ් වලට පසුගිය දින කීපය තුලම සීතල ටිකක් අඩු වෙලා තිබුණත් අපිට අහන්න දකින්න ලැබුණා අයිස් වර්ෂාවක්, එහෙම නැත්නම් අයිස් කුණාටුවක් ගැන සවුත් අයිලන්ඩ් වල තිමරු ප්‍රදේශයේ. රූපවාහිනී තිරේ දැකපු විදියට පෙනුනේ එක අයිස් කැටයක් ගොල්ෆ් බෝලයක් තරම් විශාල බව. මේන් ගොඩ නැගිලි යාන වාහන වලට විශාල හානියක් සිදු වෙලා තිබුණා. පසුගිය සෙන්සුරාදා පැවති ජනාධිපතිවරණයත් එක්ක ලංකාව ගැන කියන්න තොරතුරු ඕන තරම්. මහින්ද ඒ ගැන කතා කරන බලාපොරොත්තු වෙන නිසා මං ඒ ගැන තවදුරටත් කතා කරන්නේ නැහැ. දේශපාලන වෙනස් වීම කොයි විදියට සිද්ධ වුණත් ලංකාව කියන්නේ අපි ඉපදුණු රට. අපේ ජීවිත කාලේ වැඩි හරියක් අපි ලංකාවෙන් පිටත ජීවත් වුණත් මව්බිම වගේ තැනක් අපිට තවත් නැහැ. ලංකාවේ ලස්සන ගැන ලියවුණු ගීතයක් තමයි අද අපි වැඩසටහන ආරම්භ කරන්න තෝරගත්තේ. කොයිතරම් ඇහුවත් මිහිර අඩු නොවන මේ ගීතේ පදමාලාව ගරු මර්සලින් ජයකොඩි පියතුමන්ගේ. සංගීත නිර්මාණය ඩන්ස්ටන් ද සිල්වා. ගායනා කරන්නේ නාලනි රණසිංහ. මේ මින්නේරිය වැව ගැන.
Thank you. සන්නනි පසුගිය සතියේ අපි ඔබට කතා කරලට වඩා මුළුමනින්ම වෙනස් වුණු ශ්‍රී ලංකාවක් ගැනයි අද අපි කතා කරන්නේ. මුලින්ම ඒ වෙනස ළඟා කර දුන් අභිනව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට නව ශ්‍රීලන්ත සීසර ලංකා ගුවන්විදුලි සේවයේ නව ශ්‍රීලන්ත ස්ප්‍ර සංවිධානයේ හද පිරුණු සුභපැතුම් මේ අවස්ථාවේදී අපි ප්‍රකාශ කරන්න කැමැති. නව ජනාධිපති තුමාගේ නායකත්වය තුලින් අපේ ආදරණීය මාතෘභූමියටත් එහි වාසය කරන මුළුමහත් ජනතාවටත් අඛණ්ඩ සතුටක් සෞභාග්‍යයක් ලබා දීමට හැකි වේවායි අපි ඉතසිතින්ම ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඒ වගේම නව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු නව රජයටත් එම ඇමැති මණ්ඩලයටත් එවැනිම සුභපැතීමක් කරන්නට අපි මෙය අවස්ථාව කරගන්නවා. ඔබ කවුරුත් දන්නවා පසුගිය 16 වෙනිදා පැවති ජනාධිපති මැතිවරණ අවසානයේදී ගෝඨාභය රාජපක්ෂ මහතා 52% කුත් ඔහුගේ සමීපතම තරඟකරුවන සජිත් ප්‍රේමදාස මහතා 42% කුත් ලබාගෙන අතිවිශිෂ්ට ජයග්‍රහණයකට ගෝඨාභය රාජපක්ෂ මහතා හිමිකම් කිව්වා. එතෙන් මම හිතන්නේ කිසිම විවාදකින් තොරව ලංකාවේ නවතම නව ජනාධිපතිතුමා හැටියට ගෝඨාභය රාජපක්ෂ මහතා පත් වුණා. ඉතින් මෙහි විශේෂයක් හැටියට අපි දකින්නේ මේ සිංහල ජනතාව බහුතරයක් සිටින සෑම කොට්ටාසකම් පහේ බහුතරය ගෝඨාභය රාජපක්ෂ මහතාට පක්ෂව ඡන්දය ලබා දීලා තිබුණා. ඒ වගේම උතුරු නැගෙනහිර පළාතේ ඒ සේරුවිල හැරුණ විට අනෙකුත් හැම කොට්ටාසයක්ම පහේ ඉතාම විශාල සංඛ්‍යාවකින් සජිත් ප්‍රේමදාස මහතාට ජයග්‍රහණය ලබා දී තිබුණා. ඉතින් අද අපි මේ ජයග්‍රහණය ගැන දීර්ඝ විවරණයක් කරන්නට අදහස් කරන්නේ නැහැ. මම හිතන්නේ ඔබ මේ පොර්ගේ දවස් කීපේ ගැන අහලා හොඳටම මේ දැනුවත් වෙන්නේ ඉතින් මේ මේ ඒ ඒ වුණාට මැති වෙන කාලය තුලදීත් ඒ වගේම ඊට ආසන්නම කාල තුලදීත් මේ ශ්‍රී ලාංකික ජනතාවටින් කතා බහට ලක් වුණු කරුණු කීපයක් ගැන තරමක විස්තරාත්මක සොයා බැලීමක් කරන්නට අපි අද වැඩසටහන තුළින් බලාපොරොත්තු වෙනවා. පසුගිය මාස කීපය තුළ ඇත්තටම මේ ශ්‍රී ලංකාවේ පක්ෂ දේශපාලනයට පක්ෂ හෝ විපක්ෂ අදහස් පළ කරන්නට අපි වැඩිපුර ඉදපත් වුණේ නැහැ. ඇත්තම තීරණ ගැනීම අයිතියත් ඒ ගැන ඕන ඇත්තම විමසාබලන්ට හැකියාවත් ඔබ සිල් දෙලන්නම තියෙනවා. අපි දන්නවා ඒක. ඉතින් ඒකෙන්ද අපි මේ ඔබලාට මේ මේ එක එක මේ අපේ අදහස් ඔබන්නට බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒවා අපේ පෞද්ගලික අදහස් වෙන්න පුළුවන්. ඉතින් මේ එක එක කණ්ඩායම අදහස් වෙන්න පුළුවන්. නමුත් අපි මේ මේ වගේ මේ මේ සතියේ මේ තරම් උද්වේගකර මහජන මැතිවරණයක් පවතිද්දී පැවතිලා ඒ ගැන දැන් මේ අවසාන කටයුතු කරගෙන යද්දී ඒ ගැන කතා නොකර ඉන්නට තරම් අපිට පුළුවන්කමක් නැහැ. ඉතින් ඒක මේ සංගීත වැඩසටහනක් පමණක් ඉදිරිපත් කරන්නත් පුළුවන්කමක් නැහැ. ඒ නිසා අපි කාගෙත් මේ හදවතට සමීප කරුණු ගැන කීපයෙන් ලියුණු මේ ගීත කීපයක් පිළිබඳ මේ විස්තරයක් අනුසාරයෙන් ඔබට මේ මේ වැඩසටහනක් ඉදිරිපත් කරනවා. අපි ඔබට මතක ඇති අපි මහිතන්නේ පෞගිය මාස කීපය තුළම අපේ වැඩසටහන් මේ පදනමුනේ ඒ වගේ ගීත විග්‍රහයන් තුළින් ඒ ගීත විග්‍රහය කොහොමද අපේ දේශපාලන සමාජික තත්ත්වයන්ට ලංකාවේ ඇතුළු තත්ත්වයන්ට කොහොමද අපි ඒ ඒ දිනවල ගැලපුවේ කියලා කියන එක තමයි අපි දවසර කළේ. ඉතින් අදත් අපි ඒ වගේම තමයි අපේ මේ වැඩසටහන ඔබට ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන්නේ. මේ මැති වෙන කාලය තුරදී කෙරුණු කතා බහ ගැන ටිකක් ගැඹුරින් බලනකොට අපිට පේන දෙයක් තමයි මේ පාර්ශවයක් ජාතිකත්වයට මුල් තැනක් දෙමින් තමුන්ගේ මැති වෙන ව්‍යාපාරය කරගෙන යනකොට අනෙක් පාර්ශවය මේ සමාජ සාධාරණත්වයට මුල් තැනක් දෙමින් කටයුතු කළා. ඒ බව තමයි අපිට දැනුනේ. මම හිතනවා ඔබටත් ඒ බව දැනෙන්නට ඇති. ඒත් හැමෝටම එක විදිහ දැනෙන්නේ නැහැ. නමුත් අපිට දැනුනේ අන්නේ ඒ වගේ කරුණක් තමයි. ඉතින් මේ කරුණ දෙකම මේ ජාතිකත්වයේ වගේම මේ සමාජ සාධාරණත්වයත් දෙකම ශ්‍රී ලංකා ජනතාවට ඉතාමත්ම වැදගත් ප්‍රබල කාරණා. මේ කාරණා දෙකම දෙපාර්ශ්වයම එක වගේ වැදගත් බව පිළිගන්නවා. ඒත් ඒ සඳහා ඒ පාර්ශ්ව දෙකේ ප්‍රමුඛත්වය දිලා තිබුණේ වෙනස් විදියකට. එක කට්ටියක් එක පැත්තකට බර වෙන්න, අනෙක් කට්ටිය අනිත් පැත්තට බර වෙන්නට. මේ කාලෙක ඉඳන් ඇත්තටම මේ සිංහල ජනතාව අතර තිබුණු අදහසක් තමයි ලංකාවේ වෙසෙන සුළු ජාතීන්ගේ සහයෝගයෙන් නොමැතිව මේ තමුන්ට මේ රටේ බලතලයක් බහුතර බලයක් ලබා ගන්නට නොහැකි විය යුතුයි කියන එවගේ අවිනිශ්චිත භාවයක් තමයි ලංකාවේ තිබුණේ. ඒක මම හිතන්නේ මේ මේ පහුගිය අවුරුදු දෙක තුන නෙමෙයි, අවුරුදු ගණනාවක් කල් තිබුණා. මම හිතන්නේ නිදහස ලැබුණ කාලයේ පටන් මේ මේ අවිනිශ්චිත භාවයක් තිබුණා. ඉතින් ඒක නිසා යම් යම් මැතිවරණවලදී ඊට පසුව යම් යම් අන්දමේ මේ බල තුලනයන් සඳහා ඒ දෙපාර්ශ්වයේ මන්ත්‍රීවරුන් හෝමාරු කරගැනීමේ ප්‍රවණතාවකුත් අපේ තිබුණා. ඉතින් මේ මැතිවරණයේ ඉවරකොට මේ පසුගිය සතියේ මැතිවරණයේ අවසන් වෙනකොට වසර ගණනාවක් තිබූ ඒ අවිනිශ්චිතභාවය අවසන් වුණායි කියලා කියන්න පුළුවන්. ඉතින් මේ 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 අවිනිශ්චිතභාවය නැතිවීම නිසා ඇත්තටම මේ අපේ බහුතරයක් ඉන්න සිංහලයන්ගේ ආත්ම විශ්වාසය වැඩි වෙලා තියෙනවා. ඉතින් ඒකේ මේ සමහරු ඒක විවේචනය කරන එක ඒක එතරම් හොඳ ලක්ෂණයක් නෙමෙයි කියලා. ඉතින් එහෙම වෙන්නත් පුළුවන්. නමුත් මම හිතන්නේ නම් අපිට හිතන හැටියට නම් මේ සමස්තයක් වශයෙන් ගන්නකොට ඒක සමස්තයක් වශයෙන් සහ දීර්ඝකාලීනව ගන්නකොට ඒක තමත්ම හොඳ තත්වයක් වෙන්න පුළුවන්. එහෙම නොවුනත් අපි ඒක හොඳ තත්වයක් හැටියට පෙරලා ගන්න පුළුවන්. මොකද මේ ඒ අවිනිශ්චිතභාවය නැති නිසා මම හිතන්නේ සිංහල ජනතාවට අනිත් සහෝදර ජනතාවට අතදික් කරලා වැඩ කටයුතු කරන්න පුළුවන්කමක් තියෙනවා. මොකද එහෙම ඒගොල්ලන්ට උදව් කළොත් එහෙම මේ අපේ අයිතිවාසිකම් නැති වෙයි කියන බය දැන් මම හිතන්නේ ක්‍රමයෙන් නැති වෙගෙන යාවි කියලා බලාපොරොත්තු වෙන්නේ. එහෙම නැති වුණත් එහෙම වේවා කියලා අපි බලාපොරොත්තු වෙනවා. අපිට කරන්න පුළුවන් හැම දෙයක්මත් අපි ඒ සඳහා කරන්නට බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ මේ අපිට තියෙන ඇත්තරම තියෙන ඊළඟ අභියෝගය තමයි මේ මේ ඒ වගේ මේ දැන් හැමෝම වගේ පිළිගන්නවා මේ සිංහල බහුතරයට බලයක් තියෙනවා කියලා. ඉතින් එහෙම එහෙම තිබිද්දි ඉතින් මම හිතන්නේ එය බෙදා තමුන්ට පමණක් බෙදා ගන්නට කිසිම ජාතියක් ප්‍රාදේශීය බලවත්තු ලැස්ති වෙයි කියලා. ඉතින් මේ මේ මෙවැනිම අවස්ථාවක් මේ මේ මහජාතියක් හැටියට අපි අතරම කියනවානේ මහජාතියක් කියන කතාව මේ වෙන වශයෙන් වැරදි බහුතරයක් සිටින ජාතියක් අනික් අයට අත දෙන්නට තිබුණ අවස්ථාවක් මීට ඉස්සෙල්ලා තිබුණා 2009 වසරේදී මේ යුද්ධය අවසන් වූ විගසම අපි හැමෝම හිතුවා ඒ මේ අවස්ථාව ප්‍රයෝජනට අරගෙන සුළු ජාතීන් සහ මේ බහුතර ජනයා අතරේ සමගියක් ඇති කරන්නට පුළුවන් වෙවි කියලා. නමුත් එක එක මේ හේතු නිසා එය කරන්නට පුළුවන්කමක් තිබුණේ නැහැ. ඉතින් ඒ අහිමි වූ අවස්ථාව මම හිතන්නේ දැන් නැවතත් ලැබිලා තියෙනවා. අපි හිතුවේ නැහැ නැවතත් ලැබෙයි කියලා. නමුත් ඒ අවස්ථාව දැන් නැවතත් ලැබිලා ඒ වගේ අදහසක් තමයි මගේ මේ සිතට එන්නේ ඒ වගේ අදහසක්. ඉතින් මේ මේ ජාතියක් හැටියට අපි ඉදිරියට යාමට මම හිතන්නේ මේ මේ සිදුවීම් දාමේ පසුගිය සතියේ සිදුවීම් දාමේ අපිට පාවිච්චි කරන්න පුළුවන් වේවි. ඉතින් අපි සියලු දෙනාම අපි හිතමු අපිට කරන්න පුළුවන් ක්‍රියාවල් ක්‍රියාදාමයන් අපි කරමු රට එකතු කරගන්න එක ජාතියක් හැටියට ඉදිරියට යන්නට. ඉතින් මේ මේ අවස්ථාවේ මේ වැඩසටහනට අපි තෝරාගත්ත මේ මේ අවස්ථාවට සුදුසුයි කියලා හිතන ගීතයක්. මේක ඇත්තරම විශේෂිත බෞද්ධාගමික ආශිර්වාදාත්මක ගීතයක් හැටියට අපි සලකන්න පුළුවන්. ඉතින් මේ මේ ගීතය ගැන කරන විග්‍රහයකුත් අපි අසා බලමු. ඒ මෙනද වගේම මේ ගීතයත් අපි තෝරාගත්තේ ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවේ සිහිනයක වැඩසටහනින්. මේ වැඩසටහන පසුගිය අගෝස්තු 25 වෙනිදා ප්‍රචාරය වුණේ. මේ ගීත තෝරන්නේ මේ වැඩසටහන ගීත තෝරන්නේ විශ්‍රාමනත් විනිසුරු තුමියක් වෙන ශ්‍රෝමි රමාලා පෙරේර මහත්මිය. ගායනා කරන්නේ චතුරකා නිර්මාණී මේ කතනය මහේෂ් නිසංගින්. හොඳයි, අපි ඉතින් අහලා බලමු ඒ වැඩසටහන ගැන.
බුද්ධාලම්බන ප්‍රීතිය වඩවන ගීතයක්.
ඇත්ත වශයෙන්ම මම ගීතය තෝරගත්තේ විශේෂයෙන්ම මේක ඉතාම කාලෝචිත නිසා. ඒ කියන්නේ දැන් අපේ රටට අවශ්‍ය මෙත් කරුණා මුදිතා ගුණයෙන් සපිරි සෙත් ප්‍රාර්ථනා කිරීමක්, ආශිර්වාද කිරීමක්. ඒක ඉතාම කාලෝචිතයි කියලා මම විශ්වාස කරනවා. ඒ වගේම සියලුම ආගම්වල පදනම මෛත්‍රිය, දයාව, කරුණාව, ආදරය. දැන් මම බෞද්ධාගමේ, නමුත් මම මේ බෞද්ධාගමේ වුණාට ඇත්ත වශයෙන්ම අපි විශ්වාස කරනවා බුද්ධ ශක්තිය, බුදුහාමුදුරන්ගේ බුද්ධ ශක්තිය, බුදුහාමුදුර ජීවමානව නොසිටියත් මේ අනන්ත විශ්වය පුරා පැතිරිලා තියෙනවා කියලා අපි විශ්වාස කරනවා. ඒ බුද්ධ ශක්තියෙන් බිඳක් අපේ රටේට ලැබිලා, බුද්ධ ශක්තියේ විශාල අනුභවයක් තියෙන්නේ. ඒ බුද්ධ ශක්තියෙන් බිඳක් අපේ රටට ලැබිලා අපේ රටේ තියෙන මේ අවිනිශ්චිතතාවය, මේ අනාරක්ෂිත භාවය, මේ තියෙන ව්‍යාකූලත්වය ඔක්කොම සේදිලා ගිහිල්ලා මේ රටට ඉතාම සෞභාග්‍යමත් කාල පරිච්ඡේදයක් ලැබෙන්න කියලා සෙත් ප්‍රාර්ථනා කරන නිසා මම මේ ගීතය තෝරගත්තේ. මොකද අපේ බුද්ධාගමේ, මම බෞද්ධාගමිකෙක් වශයෙන් කියන්නේ, බුද්ධාගමේ මූලික තේමාව මෛත්‍රිය වගේම ඇත්ත වශයෙන් මෛත්‍රිය කියන්නේ වෛරයෙන් වෛරය කවදාකවත් සංසිඳෙන්නේ නැහැ. මෛත්‍රියෙන් තමයි වෛරය සංසිඳෙන්නේ. ක්‍රිස්තියානි ධර්මයට අනුව වෛරය මොකක් හරි වපුරන බීජයක අස්වැන්න තමයි නෙලා ගන්න වෙන්නේ. ඒ කියන්නේ වෛරයේ වැපුරුවොත් ලැබෙන්නේ වෛරය, ප්‍රේමයේ වැපුරුවොත් ලැබෙන්නේ ප්‍රේමය. ඉතින් කිසිම ආගමක ওই தත්ත්වය වෙනස් වෙයි කියලා මං හිතන්නේ. මොන ආගමක වුණත් පදනම මෛත්‍රිය. කිසිම ආගමක් ඇත්ත වශයෙන්ම මේ ඝාතනය පිළිගන්නේ නැහැ. ඝාතනය ප්‍රතික්ෂේප කරනවා. වෛරය පිළිගන්නේ නැහැ. වෛරයත් ප්‍රතික්ෂේප කරනවා. එහෙම නැති වුණොත් ඉතාම විශාල අභාග්‍යයකට මුහුණ දෙන තමයි සිද්ධ වෙන්නේ. කිසිම ආගමක උගන්ලා නැහැ වැරදි කරන්න කියලා. හැම ආගමකම කියලා තියෙන යහගුණයෙන් පිරි සමාජයක් නිර්මාණය කිරීමට තමයි හැම ආගමකම මූලික පරමාර්ථය. ඉතින් මේ ඔක්කොම කැටි කරගෙන මම බලාපොරොත්තු වෙන අපේ රටේ දැන් ඒ කියන්නේ මේ දැන් තියෙන වර්තමාන තත්ත්වයේ අනුව අඥාන අඳුර දුරු වෙලා ප්‍රඥාවේ පහන් අපේ රටේ දැල්විලා දැන් මේ සින්දුවේම තියෙනවා අඥාන අඳුර අවිද අඳුර දුරු වේවා කියලා. ඉතින් මේ ප්‍රාර්ථනේ පෙරදරි කරගෙන තමයි මම මේ ගීතය තෝරගත්තේ. ඒ වගේම මේ තවත් මට කියන්න දෙයක් තියෙනවා මේ ගායනීය පදමාලාව සංගීතය අතින් ඉතාම ප්‍රශස්ත මට්ටමේ ඇති ගීතයක්. විශේෂයෙන්ම මේ මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ මේ පදමාලාව ඉතාම හරයාත්මක පදමාලාවක්. ඒ වගේම මේ ආචාර්ය නන්දාමාලිනීගේ මේ හඬ ඇට තියෙන ඉතාම බර කටහඬක්. ඒ බර කටහඬ ඉතාම සංවේදී සහ ගැඹුරු අර්ථයක් දනවන කටහඬක් ඇට තියෙන්නේ. අත වශයෙන්ම කියන්නේ ඇගේ හඬ දෝංකාර දින හඬක් ඇට තියෙන්නේ. ඉතින් අපිට කියන්න පුළුවන් අපේ රටේ දේශීය අනන්‍යතාවයේ ගැබ් වෙච්ච කටහඬක් නන්දාමාලිනීට තියෙන්නේ කියලා. මේ ගීත මහේෂ් ඇහෙන්නේ නැහැ. මේ ගීත තරුණ පරපුර දන්නෙත් නැහැ සමහර විට මේ සින්දු. ඉතින් අත වශයෙන් මේ සින්දු ප්‍රචාරයේ නොවන නිසා ඒ වගේ මේ ගීතේ අඩංගු ඒ කියන්නේ මෛත්‍රිය කරුණාව මේකේ තියෙනවා මෙත්මල් පිපිලා මුදිතා ජලහසී කියලා. ඉතින් ඒ වගේ දෙයක් තමයි දැන් අපිට අවශ්‍ය වෙන්නේ දසතින් ගලා ශීර පායාස ධාරා. හෙළ දෙරණ ජන ජයතු ජය මංගලානි එන්නේ අදිෂ්ඨානය පෙරදරි කරගෙන ජාති ආගම් ભેදවලින් තොරව සැමෝටම ශ්‍රී ලාංකේය ජනතාවට සෞභාග්‍ය උදා වේවා කියලා සිත් නිවේවා. සෙත් සැලසේවා කියලා ආශිර්වාද කරමින් මේ ගීතය මම තෝරගත්තා.
ඉතාමත්ම පැහැදිලි. ඇය ඇගේ වෘත්තියේ පසුබිමේ ඉඳගෙන ඉතා විශ්වාසයෙන් යුතුව අදහස් පළ කරනවා. අපි ගීතයට යමු මෙන්න මෙහෙම හිතාගමු. ඒ කියපු සියලු කාරණා ඒ විදිහට හිතාගන්න. ඔබ කුමන ආගමක වුණත් ඔබ කතෝලිකයෙක් වුණත් ඔබ බෞද්ධයෙක් වුණත් ඔබ මුසල්මානෙක් වුණත් කවුරු වුණත් ඔබ මා මුණ ගැහෙන මොහොතේ හිතට විශ්වාසයෙන් යුක්තව අවංකව මට ඔබත් එක්ක සිනාසෙන්න පුළුවන් රටක් හදා ගන්න ඕනේ. අවසාන බලාපොරොත්තුව ඔබේ මුවඟ මාදුටු විට උපදින ඒ අහිංසක අව්‍යාජ හිනාව මට වෙන මුකුත් එපා. එයම වාසනාවක් මගේ රට තව ඉස්සරහට යන්න. එමනම් අපි ගියාම ඉතාමත්ම මිහිරි ගායනයක්. ඒවගේ මේ ගායනය මේ ගීතයේ මුල් කෘතිය අහනකොට අපිට දැනෙන හැඟීම ඒ ආකාරයෙන්ම අපේ හදවතට දැනෙන විදිහට චතුරිකා ගීතයේ ගායනා කළා. ඒ වගේම පාලින්ද යම් යම් අවස්ථාවල ගීතයේ සමහර තැන්වලදී අපිත් එක්ක එකතු වුණා. ඔබතුමිය
ඔව් ඇත්තරම ඒ ගීතය ඉතාමත්ම මිහිරියට ඒ වැඩසටහනේදී ගායනා කළා. මේ ඇත්තර මේ මේ වැඩසටහන මේ පටිගත කළ දුන්නේ මේ මැතිවරණයට මාස දෙක තුනකට කලින්. ඒ වුණා වුණත් අපි තේරුම් ගත් දෙයක් තමයි ඒක ආශිර්වාද රටටම ආශිර්වාදාත්මක ගීතයක්. ඉතින් මේ අවස්ථාවේ විශේෂයෙන්ම මේ නව රජයක් පත් වෙලා තියෙන අවස්ථාවක අපි හිතුවා ඒක ඉතාමත්ම කාලුචිතයි මේ අවස්ථාවට ප්‍රචාරය කරන්න කියලා. ඉතින් මේ ඒ ගීතය අපි වාදනය කළේ මේ ශ්‍රී ලංකාවේ 69 52ක් 69 ලක්ෂයක් ජනතාවක් කැමැත්ත පළ කරලා පත් කරගත්ත රජයේ ජයග්‍රහණය වෙනුවෙන්. ඉතින් ඇත්තටම අපි දැන් කියන්නේ නැහැ මේ 69 ලක්ෂයක් ජනතාවගේ රජා කියලා. රජය පත් වුණාට පස්සේ වසර පහක් යනකම් මුළු රටේම ජනතාවගේ රජය. අපි ඒ රජයට අපේ සහයෝගය ඒ වසර පහ යනතක්ම දිය යුතුයි. ඒක තමයි ප්‍රජාතන්ත්‍රවාදී ශ්‍රී ලංකාවෙත් අනෙක් රටවලත් පක්ෂ ප්‍රජාතන්ත්‍රවාදී කියලා කියන්නේ ඒකයි. ඒ අවුරුදු පහ පත් කරගත්තට පස්සේ ඒගොල්ලන්ට ඒ අවුරුදු පහ යනකම් අපි වැඩ කරන්නට ඒගොල්ලන්ට ඒ අපි වෙනුවෙන් තීරණ ගන්නට අපි ඒ බලතල එයාට දීලා තියෙනවා. ඉතින් ඒ අතරමඟදී කකුලෙන් අදිනවා නම් මේ වැඩ කරන්නට අවස්ථාව ලබා දෙන්නේ නැත්නම් එහෙම මං හිතන්නේ අන්න ඒ අයගිට ඒ රජයේ මේ වැඩ කටයුතු කෙරෙන්නේ නැත්නම් එහෙම ඒකේ වගකීම වෙන්න ඕනේ ඒ කඩා කපල් වැඩ කරන අයගෙ වෙන්න ඕනේ. ඒකෙන්ද අපි මේ වසර පහ ඒ රජයට වැඩ කරගන්න යන්නට ඉඩ දීලා මේ රටේ දියුණුව ප්‍රාර්ථනා කරමු. ඉතින් ඒකම එවැනි දෙයක් කිව්වහම අපිට අනිත් පැත්තත් පොඩ්ඩක් බලන්න ඕනේ. මේ 69 ලක්ෂයක් 52ක ජනතාවක් එක පිළක් වෙනුවෙන් විදිනකොට ඒ වගේම 42ක් ජනතාව 55 ලක්ෂයක් ඒට මේ එරෙහිව කියලා කියන්නේ තවත් පක්ෂයකට ඡන්ද දීලා තිනවා. නමුත් ඒ අයගේ ඡන්ද අනික අයගේ ඡන්දතරම් ලොකු නැති නිසා ඒ ගොඩ ලොකු නැති නිසා ඒ පක්ෂය පරාජයට පත් වුණා. ඉතින් මේ අපි හිතුවා අපි මේ ඡන්දයක් ඉවරුනහම දිනුම් පැත්ත විතරක්ට මේ ආශිර්වාද කළා නවතිනවට වඩා තවත් පොඩි දුරක් ගිහිල්ලා ඒ පරාජයට පත් වුණු ඒ දෙවෙනි පක්ෂය වගේම ඒ වගේම තුන්වෙනි සහ ඇතරම මේ අපේක්ෂකයන් 35 දෙනෙක් පමණ හිටියා. ඒ අයටත් ඒගොල්ලෝ යම්කිසි මේ කාර්යයක් කරන්න ඉදිරිපත් වෙච්ච අය. ඉතින් ඒ හැම දිනාටමත් අපි මේ ඒගොල්ලන්ගේ උත්සාහයන් අගය කරන්න අවශ්‍යයි කියන එක. ඉතින් මම මුලින් කිව්වා වගේ මේ ජයග්‍රාහී පක්ෂය මේ මැතිවරණ සටන තුලදී එක පැත්තක් ඒ කියන්නේ ජාතිකවාදී පැත්ත ඉතාමත්ම දක්ෂන්දමින් ඒගොල්ලන්ගේ පැත්ත දක්ෂන්දමින් මේ ලංකාවේ වාසීන්ට උල්පල පෙන්වුවා. ඒ පැත්තට ඒ පැත්තට ඡන්දය දිය යුත්තේ ඇයි කියන එක. ඒ වගේම අනිත් පැත්තේ අපි කිව්වෙ මුලින් මේ ලංකාවේ මේ අනික් ජනතාව වෙනුවෙන් ඒ කියන්නේ ඒ තරමට සමාජ සාධාරණත්වයක් නැති ජනතාව වෙනුවෙන් තමයි ඒ පැත්තේ අදහස් ප්‍රකාශ වුණේ. අපිටින් පොඩ්ඩක් බැලුවොත් එහෙම ඒ පැත්ත මොකද්ද මේ කියන්නේ කියලා මම හිතන්නේ වැදගත් අදහස් කීපයක් ඒ පැත්තේ තියෙනවා. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා ඒ මේ පුජ්‍යලයන් ඒ පක්ෂ පරාජයට පත් වුණත් ඒගොල්ලන්ගේ ඒ අදහස් වල ගත යුතු දේවල් තියෙනවා. ඉතින් මේ නව රජය ඒ ගැන මේ අවශ්‍ය කටයුතු කරන්නට ඉදිරිපත් වේවි කියලා. ඒකට හේතුව ඒ කටයුතු කිරීමෙන් ප්‍රයෝජනක් වෙන්නේ ඒ පක්ෂයට නෙමෙයි අපේ ජනතාවට, විශේෂයෙන්ම මේ අඩු ආදායම් ලාභී ජනතාවට. ඉතින් මේ 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 ඒ ඒ වැඩ ඒ වැඩපිළිවෙලේ තිබුණු ප්‍රධානම තර්කයක් තමයි ලංකාවේ ජාතික ආදායමෙන් 80%ක් පමණ පාවිච්චි කරන්නේ 20%ක් පමණ සිටින ලංකාවේ ධනපති සහ බලවත් පන්ති කිය. බලවත් සහ ධනවත් පන්ති තමයි ලංකාවේ ජාතික ආදායමෙන් 80%ක්ම පරිහරණය කරන්නේ. ඒගොල්ලන්ගේ ධනය තව තවත් ඉපදීමට තමයි ඒ ධනය යොදවන්නේ. එතකොට 80%ක් පමණ සිටින අඩු ආදායම් ලාභී ජනතාවට ලැබෙන්නේ 20%ක ප්‍රතිලාභ පමණයි. ඉතින් මම හිතන්නේ මේ මේක තමයි ප්‍රශ්නය ලංකාවේ තියෙන. ඉතින් ලංකාවට පමණක්ම ආවේනික ප්‍රශ්නයක් නෙමෙයි මේක, අප්‍රිකා රටවලත් තියෙනවා. ඉතින් අපිට නවසීලන්තයේ මේ ප්‍රශ්නය තරමක මේ මේ අඩු ගතියක් පේනවා. ඒකට හේතුව මේ මම හිතන්නේ මේ නවසීලන්තයේ ධනවාදී රටක් වුණත් මම හිතන්නේ ගොඩක් මේ අඩු ආදායම් ලාභීන්ට උදව් කරන රටක්, විවිධ අන්දමින් කරන රටක්. මම හිතන්නේ ඒ ගැන මම මේ අවස්ථාවේදී කියන්නට අවශ්‍ය නැහැ, විශේෂයෙන්ම නවසීලන්තයේ පදිංචිලා ඉන්න ඔබ සියලු දෙනා ඒ ගැන දන්න නිසා. එතකොට මේ දැන් මේ මේ වගේ දෙයක් ගැන අපි කතා කරනකොට මේ මේ ධන ක්‍රේරණ, අපි කියන පුළුවන් ධන ක්‍රේරණ අතර ගැවසෙන ඒ අතිරික්ත ධනය පොදු ජනයා අතරට ගෙන යාමට මේ මේ ක්‍රමයක්, ඒ ක්‍රම ක්‍රියාවලියක් අවශ්‍යයි. ඒ ක්‍රියාවලිය ඇත්තටම කියනනම් ස්වයංක්‍රීය ක්‍රියාවලියක් විය යුතුයි. මොකද එතකොට අපිට මේ ඒ ගැන මේ හිතන්නට අවශ්‍ය නැහැ, ඉබේම මේ මේ එන මේ ඉබේම වෙන නිසා. නමුත් ඒක දැනට වෙන්නේ නැහැ. අන්න ඒක නිසා තමයි මේ 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 ඒක නිසා තමයි අපිට වෙලා තියෙන්නේ අපේ මේ විවිධ අන්දමේ වැඩ කටයුතු, අපිටම සමෘද්ධි වේවා, ජනසභ්‍ය වේවා, ඒ වගේ වැඩ කටයුතු හරහා මේ අඩු ආදායම් ලාභීන්ට ඒ ධනය බෙදාහරින්ට. ඉතින් ඒ ගැන අපි කියනවා මේ සිසුන්ට නොමිලේදී ආහාර දෙන්නට අවශ්‍යයි, නොමිලේ අධ්‍යාපනය දෙන්නට අවශ්‍යයි, එතකොට මේ නිල ඇඳුම් දෙන්නට, සපත්තු දෙන්නට. ඉතින් ඒ වගේ ඒවා තමයි කියවෙන්නේ. නමුත් එයින් කෙරෙන්නේ ඇත්තටම අර ධනය බෙදා හැරෙන ස්වයංක්‍රීය මේ ක්‍රමවේදයක් නොමැති නිසා ඒ එලිපිටම මෙතනින් අරගෙන අතෙන්ට දෙනවා වගේ වැඩසටහනක් තමයි ඒකනම් අතින් කෙරෙන්නේ. මේ ඉතින් ඒ නිසා ඒ අදහස් තමයි ඒ විරුද්ධ පක්ෂයෙන්, එහෙම නැත්නම් කලින් සිටි ආණ්ඩු පක්ෂයෙන් ඉදිරිපත් වුණු අපේක්ෂකය අතින් කියවුනේ. ඉතින් ඒ පක්ෂයේ පරාජයට පත් වුණත් මම හිතනවා ඒ ඉදිරිපත් කළ අදහස් මම හිතනවා සෑහෙන්න වැදගත් අදහස් ඉදිරිපත් වෙලා තියෙනවා. ඉතින් මේ අවුරුදු පහ ඇතුළත එවැනි අඩු ආදායම් ලාභීන්ට සහනයක් ලබා දෙන වැඩසටහනක් කෙරිය යුතුයි. මම හිතන්නේ මේ රජය ඒ ගැන නොහිතනව නෙවෙයි, අපි මේ වෙලාවේ අර පරාදීර පත්තුණු පක්ෂය වෙනුවෙනුත් අපි මේ අදහස් ඉදපත් කරනවා. හරි, අපි මේ දැන් ඒ වෙනුවෙන් දැන් අර කලින් ආශිර්වාද දාත්මක ගීතය වගේම මේ පැත ගැනත් අපි කතා කරන්න, අපි තවත් ගීතයක් සමග අර මේ වැඩසටහනේම තවත් කොටසක් අපි මේ පාවිච්චි කරනවා. අපි දැන් ඒ කොටසටත් ඒ ගීතයටත් ඒ සඳහා තෝරාගත් ගීතයටත් සවන් දීලා අපි වැඩසටහන ඉදිරියට යමු.
මටේ අවනඩුව කවිපන්තියෙන් බැහැරට යන්න ඕනේ, ඊළඟ ගීතයට යන්න ඕනේ. හැබැයි ඒත් අතහැර යන්න බැරි පද කීපයක් තියෙනවා. මං ඒක නැවත කියන්නේ ඔබේ දැස් වියලෙන්නට කලින් මේ කවිපද පේළිය කියන්න ඕනේ. මේ විදිහට හිතන දරුවෝ කී දහසක් අපිත් එක්ක දැන නොදැන මහජනතාව අතර, මේ ප්‍රේක්ෂකයෝ අතර, අපිත් එක්ක දැන නොදැන ජීවත් වෙන මැද්ද. මේක තියෙනවා මා ඔහුගේ නොවන වග දිවුරමින් කියද්දි, පිළිසරණ නැති ලෙසින් නුඹ නිහඬ වී හිඳි, මහපාර දිගේ අපි ඇවිද යමු සිත් තොසින්, ජීවිතය හැර කිසිත් අපට හිමි නැති බැවින්, කිසිදු ආතක් පාතක් කවුහරණක් ආරක්ෂාවක් රැකවරණයක් අයිතියක් හිමිකමක් දේපලක් භුක්තියක් නැති දරුවෙක් අවසානයේ අම්මට යෝජනා කරනවා අම්මේ මේ මොහොතේ අපිට ඉතිරි වෙලා තියෙන ජීවිතය විතරයි අපි ඒක තුරුල් කරගෙන මේ මහා පාර දිගේ යමු කියලා. එහෙම ගිය දරුවෙකුට සිද්ධ වෙච්ච සත්‍ය සිදුවීමක් කතා කරන්න පුළුවන් ගීතයක් තමයි අද අපේ ශිරෝමි රමාලා අපේ විනිසුරුවරිය තෝරන්නේ. සුදු නෙළුමකෝ සොර බොරදී. මේ තමයි දරිද්‍රතාවේ උපරිමය. ඔබතුමිය මොනවාද මේ ගීතයත් එක්ක අපිත් එක්ක කතා
කරන්නේ? මම මේ ගීතයට කැමති එක්තරා පැතිකඩක් නිරාවරණය වෙන නිසායි සමාජෙ. මේක ගායනා කරන්නේ ආචාර්ය WD අමරදේවයන් පදමනාව රත්නශ්‍රී විජේසිංහගේ.
ආචාර්ය රත්නශ්‍රී විජේසිංහ.
ආචාර්ය රත්නශ්‍රී විජේසිංහයන්ගේ. එතකොට අපි හැමෝම අහලා තියෙනවා මෙම සිද්ධිය සත්‍ය සිදුවීමක් කියලා. ආචාර්ය රත්නශ්‍රී විජේසිංහයන් මේ බව කලින් මේ වැටසටහන නිකුත් ප්‍රකාශ කළා. ඒ කියන්නේ තමන් දරිද්‍රතාවය නිසා මහියංගනේ පන්සලක නෙළුම් මල් විකුණලා තමන්ගේ ඉගෙනීමේ වැඩ කටයුතුත් ගෙදර බතත් හරිකල අවුරුදු 10ක දීර්ඝ දියණියක් මල් කඩන්න ගිය වෙලාවේදී වැවේ ගිය වෙලාවේදී ඔරුව පෙරලා මිය ගියා. ඉතින් ඒ සිද්ධිය පාදක කරගෙන තමයි රත්නශ්‍රී විජේසිංහයන් මේ ගීතය රචනා කළා තියෙන්නේ. නමුත් මේ ගීතය මේ පදමාලාවකට විතරක් සීමා වෙච්ච හුදු ගීතයක් නෙමෙයි. මේකේ දෙනවා මහේෂ් විශාල පණිවිඩයක් සමාජයට. මේ අන්තර්ගතය තුලින් විශාල සමාජයට පණිවිඩයක් දෙනවා. ඒ පණිවිඩය තමයි මොකද්ද කියලා අපි තෝරගන්න ඕනේ. මේ මහා පණිවිඩය තමයි ඇයි මේ කවුද මේ මිය යන්නේ? කුඩා දැරියා. ඇයි මිය යන්නේ? දරිද්‍රතාවය නිසා. දෙවැන්න තමයි මව්පියන් ඇතුළු සමස්ත සමාජයේ මේ දරුවව නොසලකා හැරීම. ඒ කියන්නේ හුඟක් වෙලාවලට මේ මහේෂ් අපිට දකින්න ලැබෙන දෙයක් තමයි මේ අපේ සමාජයේ අතිශය ඛේදනීය තත්වයක් තමයි දරුවා කියන වචනයට තැනක් දෙන්නේ නැහැ කියන එක. දරුවා කියන්නේ සමාජ පදනම දෙදරා යනවා දරුවා සැලකුවේ නැත්තම්. දරුවා අනාරක්ෂිතයි. අපේ රටේ නිත්‍යානුකූල තත්ත්වය බැලුවහම ජාත්‍යන්තර ළමා අයිතිවාසිකම් පිළිබඳ ප්‍රඥාප්තියක් තියෙනවා. ඒකේ තියෙන ළමයින්ගේ අයිතිවාසිකම් ඉගෙන ගැනීමට අයිති ඒ ආදි වශයෙන් අයිතිවාසිකම්. ඒ අයිතිවාසිකම් සහිත ප්‍රඥාප්තියට අපේ රට අත්සන් කළා තියෙනවා 1992 දී. නමුත් අපේ රටේ තත්ත්වය බලන්න, අපේ රටේ ඇත්ත වශයෙන්ම කියනවා ඉතාම කනගාටුවෙන් කිව යුතුයි අපේ දරුවන්ව නොසලකා හැරලා තියෙනවා. ඒක අපිට හැම තැනම පේන්න තියෙන වැඩක්. දරුවා ගේ තුලදිත් තමන්ගේ දෙමව්පියන් අතරදිත් ඉන් පිටදිත් දරුවා අතවරයටපත් වෙනවා. ලිංගික වශයෙන් උත් අතවරයටපත් වෙනවා. ශාරීරික හා මානසික වශයෙන් උත් පීඩාවටපත් වෙනවා. ඒ තත්ත්වය අපි ඒක කටුක යථාර්ථයක්. නමුත් අපි පිළිගන්න ඕනේ. දැන්වත් මේවට අපි විසඳුම් පිළියම් හොයන්න ඕනේ. දැන් මේ ප්‍රඥාප්තිය ඇමරිකාව අස්සම් කළා නැහැ. උඟා රටවල් අස්සම් කළා තියෙනවා. නමුත් ඇමරිකාවේ ළමා අයිතිවාසිකම් කිව්වම අංක 1 ළමයෙක්ව තියාගෙන යන්න බෑ ඉස්සරහ සිට් එකේවත් පොඩි ළමයෙක්ව. ඒ වගේම ගෙදර ළමයෙක්ව තනියෙන් දාලා යනවා නේද? දාලා ගියොත් ළමයා වායි ගන්න වෙන්නේ උසාවියෙන්. දෙන්නේ නැහැ අම්මලට. ඉතින් ඒ වගේ විධිවිධාන තියෙනවා. නමුත් අපේ රටේ ඊටාම ඛේදනීය තත්වයක් නොසලකා හැරලා තියෙනවා මේ දරුවා කියන්නේ කවුද කියලා. හුඟක් වෙලාවට මේ දරුවන් ආරක්ෂා විරහිත වෙනවා දුප්පත් පොහොසත් ජාති ආගම් ભેදකින් තොරව. දැන් දැක්කද වතුකරේ ළමයින්ට වෙලා තියෙන දේ? වතුකරේ ළමයි දැන් නම් ওই ළමා ශ්‍රමිකයන් පිළිබඳ තත්ත්වේ දැන් හුඟක්ම අඩුයි. දැන් නෑ හෙන්නවත් නැහැ. නමුත් ඒ දවස්වල මම බම්බලපිටියේ ළමා මහේස්ත්‍රාත් අධිකරණයේ සේවය කර කාලේ ඇත්ත වශයෙන්ම ලොකුම ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ ළමා ශ්‍රමිකයන් සම්බන්ධ ප්‍රශ්නේ. ඒ කියන්නේ ළමයිව ගේන එක ළමෙක් ගෙනාවා. ඒ ළමයාගේ ඇඟේ හැමතැනම කළු තිත්. පස්සේ මොකද කියලා අහපුවාම මේ පොලිසියෙන් කිව්වා මේ දරුවා ළමහ කාන්තාකාරයන්ෂෙන් ඉදිරිපත් වෙලා තියෙන මේ ළමයා මුකුත් කියන්නේ අඬනවා විතරයි. අවුරුදු 8ක විතර ළමෙක්. ඒ ළමයා මොනවා හරි ගෙදර වැඩපලක් කරන්නේ කතපසු වුණොත් ස්වාමිදුව ගිනි පෙට්ටි ගිනි කූර ගහලා නිවලා මෙහෙම තියනවලු ඇඟට.
අයියෝ.
එතකොට අර ඇඟ හැම පිච්චෙනවා. මුළු ඇඟේම කළු තිත්. ඒ වගේ අමානුෂික විදියට මේ දරුවන්ව යොදාගෙන තියෙනවා. ඊළඟට තවත් එක එනම් තමන්ගේ අම්මා වින් කරපු වැඩක්. ඒක මේ දරුවව අම්මා අවුරුදු 8ක විතර සුරතල් දරුවෙක් දරුවව අම්මා දරිද්‍රතාවය නිසා රැකියාවකට යනවා. යනකොට බලු කූඩුවේ තමයි ළමයා ගැට ගහලා යන්නේ. ඉතින් මේ ළමයා කතා කරන්නේ නැහැ. ඒ ළමයා බල්ලෙක් වගේ තමයි බුරනෝ වගේ කතා කරන්න වචන දන්නේ නැහැ. මේ ළමයා යන්නේ හතර ගාතේ. අර ඒ බල්ලාගේ හැසිරීම ඔක්කොම. ඒ කියන්නේ මේ 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 දරුවා කන්නේ තැටියකට කෑම දාලා දුන්නාම හොස්ස පොවාගෙන හතර ගාතින් ඉඳන් හොස්ස බොවාගෙන කන්නේ. වතුර බොන්නේත් ඒ විදිහට. පස්සේ ළමා හකන්ත කාර්යංශයේ මේ දරුවා ඉදිරිපත් කරපු වෙලාවේ ඇත්තවශයෙන් කියනවා ඒ දරුවාව ඊට පස්සේ අපි මේ පරිවස බාරයට පත් කළා නිවාසයකට බාර දීලා තිබුණා. මාස දෙක තුනක් යනකොට ළමයා ආව හරීම ලස්සනට. ළමයා කොණ්ඩේ කපලා ලස්සනට අඳලා ළමයා ඇවිදගෙන ආවා. අර වගේ හතර ගාතින් ගියේ නැහැ. ළමයා පුරුදු විදිහට අර මනුෂ්‍ය පරිසරය කියන්නේ පරිසරය තුල හොඳට හැදිලා. ඉතින් මෙතනදී මේ අම්මානේ මේ දේ කරන්නේ. දරිද්‍රතාවය නිසා අම්මා කෙනෙකුට පුළුවන් ද අර වගේ තමන්ගේ දරුවා බලුකුට ගැටගහල යන්න. ඉතින් මම කිව්වේ ඒකයි මේ සමාජයේ අම්මා කෙනෙකුට පුළුවන්ද එහෙම කරන්න. ඉතින් ඒ තත්ත්වෙ නමුත් පත් වෙලා. ඒවා මේ සැබෑ අත්දැකීම් මට මේ මූණ දෙන්න සිදු වෙච්ච ඒකයි. ඉතින් දැන් මේ තත්ත්වෙට අපි කොච්චර කතා කළත් වැඩක් නැහැ. අපි කොච්චර කතා කළත් මේවට පිළියම් යොදන්න ඕනේ. මේ තත්ත්වල් වෙනස් කරන්න
මට අවශ්‍යයි. දැන් මෙතන අපි ගීතයට යමු. වේගෙන් කාලය යන හින්දා මම එකක් කියන්න ඕනේ. නොකියාම බැරි දෙයක්. තමන්ගේ ජීවිතයට දරුවෙක් හදාගන්න බැරුව තමන්ගේ මුළු සමස්ත දේපලම විකුණලා කරන්න තියෙන හැම පන්සලකටම හැම දේවාලයකටම හැම පල්ලියකටම ගිහින් දරුවෙක් ප්‍රාර්ථනා කරන දෙමව්පියෝ ඉන්න ලෝකේ තමන්ට දෙයියෝ දුන්න දරුවා අරගෙන බල්ලෙක් වගේ හදන දෙමව්පියෝත් ඉන්නවා.
කඳුලක් කරපු සාගරයේ කඳුලක් වගේ කරපු ධාරක ස්නේහය මෙතනදී අතුරුදහන් වෙලා.
සත්‍ය සහ සාධාරණ අත්දැකීම් එක්ක මේවා කියන්නේ. ඉතින් කිසිසේත් අනුමත කළ නොහැකි තත්ත්වයක්. හතර ගාතෙන් ඇවිදින තමන්ගේ කිරිකැටිය බල්ලෙක් වගේ බුරනකොට සහ තැටියකට දාපු කෑම ටික බල්ලෙක් වගේ කනකොට තනියට කියන්න දෙයක් නැහැ. අපි මෙන්න ගීතය අහන්න.
Oh, yeah, that's what I'm saying.
හදවතෙන් අපි වෙනම තැනක ඉන්නේ. ඒ විදිහටම ඉස්සරහට යනකොට අපිට කවි පන්තියක් හම්බ වෙනවා. ඔබ නිර්මාණයක් කරලා තිබුණා මේ ගීතය ඇසුරේ තියන්න. කවියක් දෙකක්
දරුවෙකුට වෙන
අසාධාරණයක් කියලම අපි ඊළඟ ගීතයට යමු.
සමාවට කාරණාවක්. හතර වටින් කළු කරගෙන වැස්සක්වත් නාපු වෙලේ පමා වෙලා අකුරටා කාරණාව අහපු වෙලේ රත්ති ගෙනහින් දිගේලි කලයි කියා ඉහළ වෙලේ කියන්න බැරි වී දෑහින් කඳුළු වෙලක් කඩා හැලේ නිදි කුම්බා එරඹිනියා කටු ඇනිලා හීරුණාට වැඩියෙන් කැක්කුම් දෙනවා වේවැල් පාරේ සැරේට ගවුම් පොඩිය කහට පාට කඳුළු වලින් සේදුනාට හිත් පොඩියේ විලාප හඬ නැසෙනු කිම ගුරුතුමීට කිරි මදුවැල් කිරි අම්මේ මේ දුක වාවන්ට බැරි අප්පච්චි නියදුනගේ සාගින්දර දරනු බැරි උඩ ඉන්නා දෙවිගොල්ලත් ඉන්නා විට ඉවත හැරි උගතමනා ශිල්පයකින් මතු රැකිතයි සිතනු බැරි.
උගතමනා ශිල්පේමයි මතු රැකිනා කියලා අපි හැමදාම අහපු උපහැරෙන තාප්තෝපදේශයට ඇගේ නිර්මාණය තුළින් අභියෝග කරනවා. ගේ ඇතුලේ බඩගින්දර කුසගින්දර මහා ලැබුගින්නක් වගේ ඇවිලෙනකොට මං කොහොමද අකුරු කරන්නේ? ඊට වඩා ලොකු වගකීමක් ගෙදර ලොකු දියණිය හැටියට මට තියෙනවා. එහෙම අය ඕන තරම් අපේ මේ පවුල් සංස්ථාව ඇතුලේ ඉන්නවා. සොරබොර වැවේ ගිලුනේ එහෙම දරුවෙක්. රත්නශ්‍රී මහත්මයව කපූර්වට කියනකොට එක්තරා තැනක කියවෙනවා. ඊට පහුවඳා යා යුතුව තිබුණු විනෝද චාරිකාවට අවශ්‍ය රුපියල් 10ක් හෝ 15ක් වැනි අමතර මුදලක් හොයාගන්න ඇය එදා වැඩි ප්‍රමාණයක් මල් නෙලන්න යාම තුළ ඇයට ඒ ඉරණමට මුණ දෙන්න වුණා කියන එක.
ඔව්, ඇත්තටම මේ අපි ඒ කාණ්ඩය ඔබට ඉදිරිපත් කළේ ගීතයට පස්සේ මේ ලංකාවේ වෙන දේවල් ඇත්තටම සිදුවෙන දේවල් මචනේ මේ ළමා හා කාන්තා කාර්යාංශය සහ ළමා මහේස්ත්‍රාත මේ අධිකරණයේ බාර සිටි මහත්මිය කිව්වේ තමුන්ගේ තමුන්ට දැනුණු තමුන් දැනගත් දේවල්. ඉතින් මේ අපි මේ විශේෂයෙන්ම ඇති වෙන ප්‍රචාර කාලය තුරුදී අපි අපිට අහන්න ලැබුණ එක දෙයක් ගැන කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ සරහන අවසන් කරන්න කලින් මේ ඒක තමයි මේ අපි මේ පණිවිඩය දරුවන් නොසලකා හැරීම. නමුත් මේ සමාජයක් යටතේ අපි දරුවන් නොසලකා හැරිය යුතුද කියන ප්‍රශ්නය පැනලාගෙනවා. ඒකට හේතුව අපි දැක්කා මේ මැතිවරණ කාලේ ඇතුළුන එක ප්‍රශ්නය තමයි මේ සනීපාරක්ෂකත්ව කාන්තාවන්ගේ සහ දැරියන්ගේ සනීපාරක්ෂකත්ව ගැන ප්‍රශ්නය. ඒකට අපේ සමාජයේ බුද්ධිමත් උගත් පරපුරෙන් ලැබුණු ප්‍රතිචාරය අන්තම සෝචනීය. ඇත්තටම සමහරු අපේ පත්‍රවල දකිනකොට ඒ වාක්‍යවන් දාලා තිබුණ මේ ඒගොල්ලන්ගේ අදහස ඉතාමත්ම සෝචනීයයි. මොකද අපි කරන්නේ අපේ පවුල් වගේම අපේ මේ සමාජයේ මේ දරුවන් නොසලකා හැරීමක් නේද කියන එක. ඒ මොකද ඒකට ඒ ඇත්තටම ඒ ඇතු ප්‍රශ්නය ගැන හොයලා බැලුවා අපි මේ යන අතරෙදී. ඔබ මහතනි පිළිගන්නේ නැති වෙන්න පුළුවන් වසරකට මේ ගැප් පිළිකා නිසා මේ ප්‍රශ්නය නිසා ඇති වෙන ගැප් පිළිකා නිසා මේ යන සංඛ්‍යාව ලංකාවේ 690ක්. ඒ වගේම දහස් ගණනක් පිළිකා රෝගීට හැම වසරකදීම මේ එකතු වෙනවා. ඉතින් මේ අපි කියන්නේ මේ අවස්ථාවේදී ඒ දරුදරියන්ට ඇති මේ අපහසුතා මගාරගන්නට අපිට පුළුවන් නම් රජයෙන් එයට උදව්වක් කරන්න. මොකද සීට අපි කිව්වා වගේ සීට 80ක් ඒගේ ජනතාවට අයිති ධනය පාවිච්චි කරන්නේ සීට 20ක මේ ධනවත් පන්තියක්. එම නිසා එය මගහරවාගෙන මේ සමාජ සාධාරණත්වයක් ඇති කිරීමට මේ නව රජය මේ ඉදිරිපත් වෙති කියලා ඒ ජනතාව වෙනුවෙන් ඉදිරිපත් වෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ ඒ දෙපැත්තම ගැන කතා බහ කරලි වෙලා අපි දැන් මේ වැඩසටහනේ අවසාන අංකයට එනවා. මම හිතන්නේ සුජාතාට දැන්
අද නොවැම්බර් මාසේ 22 වෙනිදා, හෙට නොවැම්බර් මාසේ 23 වෙනිදා අපේ අම්මා අපිව දාලා ගිහිල්ලා හෙටට වසර හතරයි. හිතාගන්නත් බෑ මේ තරම් ඉක්මනට කොහොමද අවුරුදු හතරක් ගියේ කියලා. මේ වෙලාවේ මට මතක් වෙනවා ඒ දවස්වල අපිව දාලා ගිය අනිත් අම්මලාවත්. හරියටම හීනයක් කියලා වගේ තමයි හිතෙන්නේ. මේක කතාවක් වගේ කිව්වොත් අපේ අම්මට කවදාවත් ඕනුනේ නැහැ පදිංචියට නව ශ්‍රීලන්තයට එන්න. ඇවිත් යන්න නම් අකමැත්තක් තිබුණේ නැහැ. එහෙම ආපු වෙලාවක බලෙන් වගේ තමයි මේ රටේ ස්ථිර පදිංචියට අවශ්‍ය ලිපි ලේඛන අපි සකස් කරලා දුන්නේ. හැම වෙලෙම හිත තිබුණේ ලංකාවට යන්න. අන්තිම වතාවට අම්මා ලංකාවෙන් ආවේ 2013. කිසිම වෙලාවක හිතුවේ නැහැ ඒ එන්නේ ලංකාවෙන් එන අන්තිම ගමන කියලා. අසනීපුණ වෙලාවේ රෝහලට යන්න කොයිතරම් අකමැති වුණත් ඇම්බියුලන්ස් එක ආවම ලොකු විරුද්ධයක් පෙන්වුවේ නැහැ. එදා ඇම්බියුලන්ස් එකට නැගලා මාත් ගියා අම්මත් එක්ක නෝත් ෂෝ හොස්පිටල් එකට. මං හිතුවේ නැහැ කවදාවත් අම්මට ආයේ ගෙදර එන්න බැරි වෙයි කියලා. අම්මා හිතන්නත් නැතුව ඇති. රෝහලේ දින සති මාස ගෙවිලා යනකොට අපි හිතුවේ නැති විදියට අම්මා රෝහලේ නර්ස්ලා කෙයා ගිවස්ලා එක්ක පුදුම විදියට සම්බන්ධ වුණා. අම්මා ඉංග්‍රීසි කතා කළේ නැහැ. ඒ වුණාට ඉංග්‍රීසි තේරුම් ගන්න පුළුවන් කමක් තිබුණා. දවස් ගෙවෙනකොට අනිත් ජාතිවලට අයත් කෙයා ගිවස්ලා මම ගිලින්න කියන නිසා ඒගොල්ලොත් බෙහෙත් පෙත්ත අම්මගේ කටට දාලා ගිලින්න ගිලින්න කියලා සිංහලෙන් කියන තැනට පත් වුණා. නමුත් දවසින් දවසට අම්මා දුර්වල වුණා. ඝන ආහාර ගන්න එක ටික ටික අඩු වුණා. දියර ආහාර වලින් තමයි ජීවිතය රැකිලා තිබුණේ. ඔහොම යනකොට එකපාරටම ඒ දවස ආවා. දොස්තර නෝනා කිව්වා අම්මගේ ශරීරයේ පද්ධති ක්‍රමක්‍රමයෙන් අක්‍රීය වේගන යන තත්ත්වයක් උදා වෙලා කියලා. අපිට ඒක දරා ගන්න අමාරු වුණා. ඒත් ඉපදුනොත් යම් කෙනෙක් මරණයට පත් වෙන්න ඕන කියන දහම සැබෑ කරමින් අම්මත් අපිව දාලා යන්න ගියා. අද අපි වැඩසටහනට මේ වැඩසටහන අවසන් කරන්න තෝරගත්තේ අම්මා ගැන නිර්මලා රණතුංග ගායනා කරපු ගීතයක්. ඔබ සැමදෙනාගේම ජීවත් වෙලා ඉන්න අම්මලාට උපහාරයක් විදියටත් අපි වගේ අම්මලා නැති අයට අම්මා ගැන මතකයක් සියයට නගා ගන්නත් අපි මේ ගීතය ප්‍රචාරය කරනවා. අහලා බලන්න. ඔබටත් කඳුලක් එයි.
දුනුදාමා අඬා වැටෙන්නේ
දැන් එළඹිලා තියෙන්නේ සමු ගැනීමේ සහ වෙන්ව යාමේ නිමේෂය. අද වැඩසටහනේ ප්‍රචාරය වූ හඬපට අප ලබා ගත්තේ ජාතික රූපවාහිනී සේවයේ සිහිනය කිරෑ වැඩසටහනින් බව කරුණාවෙන් සලකන්න. අද නව ශ්‍රීලන්ත ස්පර් සංවිධානය වෙනුවෙන් සී සරලංකා නිෂ්පාදනය කළේ මහින්ද අත්තනායක. සමු ගැනීමක් කියන්නේ සදාකාලික වෙන්ව යාමක් නොවන නිසා සිකුරාදා දවසක නැවත හමුවෙමු. මම සුජාතා අත්තනායක ඔබට ශුභ රාත්‍රියක්. අම්මා මා සිපදා